මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නාන්තලික්ඛේ වේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති යෝ ජගති පදේසෝ යත්ථිතෝ මුච්චේය පාපකම්මාති. සදහවත් පින්නතුනි, ජීවත් වන හැම සත්වයෙකුගේම සිත තුළ නිරන්තරයෙන්ම කරකැවෙන චක්‍රයක් තිබෙනවා. ඒකට අපි කියනවා කර්ම චක්‍රය කියලා. මේ දීර්ඝ සංසාරයේ අපි සිත, කය, වචනය කියන තුන් දොරින් කරන කුසල් අකුසල් කර්ම අපේ මේ විඥානයේ කර්ම බීජ වගේ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා ඒවා පැසිලා විපාක වාර වශයෙන් ඒ අවස්ථාවල්වල මතුවෙලා අපට සැප දුක් වේදනා ගෙන දෙනවා. සැප වේදනා ගෙන දෙනවා කුසල් කර්ම, අකුසල කර්ම දුක් වේදනා ගෙන දෙනවා. මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නියාම ධර්මයක් වගේ කාටත් සිද්ධ වෙන ධර්මතාවක්. මේක අපි සැප වේදනාවලට කැමති, දුක් වේදනාවලට අකමැති. ඒක නිසා අර දුක් වේදනා ගෙන දෙන පාප කර්ම වල විපාක වාර මතු වෙනකොට අපි උත්සාහ කරනවා නොයෙකුත් උපක්‍රම වලින් ඒවයින් බේරෙන්න, පැනලා යන්න. ඒ වගේම අපි රැකවරණ සොයනවා, ආරක්ෂා ස්ථාන සොයනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පාප කර්ම වලින් බේරෙන්න, මේ පලා යන්න, හැංගිලා ඉන්න මේ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා. අන්නේ කාරණය ප්‍රකාශ කරන ගාථාවක් තමයි අපි මේ මාතුකා හැටියට සබා ගත්තේ. ඒ ගාථාව වගේම ඒ ගාථාව දේශනා කරන්න හේතු වුණු කථා ප්‍රවෘත්ති තුනක්ම තිබෙන වැත්ත වශයෙන් ඒ ගාථාවට අදාළ ඒ කථා ප්‍රවෘත්ති වලිනුත් පෙන්නුම් කරන්නේ අන්නේ පාප කර්ම වලින් ගැලවෙන්න තැනක් නැහැ කියන අදහසයි. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ ඈත ප්‍රදේශයක වැඩම කළ ඒ සංඝයා වහන්සේලා පිරිසක් බුදු පියාණන් වහන්සේ දැකීමට ආපසු ජේතවනාරාමයට වඩින අතරේ එක්තරා ගමකට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගමේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා. ඒ කැඳෙහිම උදේ පූජා කරලා ආසන ශාලාවක වඩම් වල ඉඳලා දවල් දානීය පිළිවෙන වෙනකන් ධර්මය අසමින් සිටියා. මේ අවස්ථාවේ අර දානීය පිසමින් සිටිය එක්තරා ස්ත්‍රියක් ලිපට පිඹින අතරේ ගිනි දැල්ලක් වහලට ඇවිලිලා වහලේ තෙවිලි කළ තිබුණු තනකොළ කැරල්ලක් ගිනි අරගෙන අහසට පැන නැංගා. ඒකම කපුටෙක් හරියට මේ වෙලාවටම පියාඹගෙන ඇවිල්ලා අර තනකොළ ඒ කැරල්ලට වලල්ලට බෙල්ල දමාගෙන ඒකේ දැවිලා පිලිස්සලා ගම මැද වැටුණා. මේක දැකලා සංඝයා වහන්සේලාට ලොකු සංවේගයක් ඇති වුණා. මේ කපුට හරියට ඒ වෙලාවට මේ දුකට පැමිණෙන්නේ නැත්තේ යම් කිසි කර්මයක්, පාප කර්මයක් නිසා තමයි. මේක යට තිබෙන කර්මය ශාස්ත්‍රුන් වහන්සේ තමයි දන්නේ. අපි ශාස්ත්‍රුන් වහන්සේගෙන් මේක අහන්න ඕන කියලා හිතාගෙන ජේතවනාරාමයේ පැත්තට පිටත් වෙලා වැඩම කළා. ඒක සිද්ධියක්. ඊළඟට තවත් සංඝයා වහන්සේලා පිරිසක් බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරේ ඒ මුහුදු කොටසක් එතර වෙන්න තිබුණු නිසා නැවක නැගිලා පිටත් වෙලා එන අතරේ හරියට මුහුද මැදදී නැව ඉබේටම නැවතුණා. නැව එතන හරියට නිශ්චලව සිටියා. එහාට මෙහාට කරන්න බැරි තත්ත්වයකට ආවා. එතකොට නැවේ හිටි කය හිතුවා මෙතන කවුරු හරි කාලකන්ණියෙක් ඉන්න ඕන, කවුද ඒ කාලකන්ණිය කියලා තෝරගන්න සීට්ටු ඇද්දා. එතකොට පළවෙනි වරටම මේ සීට්ටු ඇදුනේ අර ඒ නැව්පතියගේ භාර්යාවට. තරුණ වයසිටිනේ රූප සම්පන්න කාන්තාවක්. ඒ තැනැත්තියයි කාලකන්ණිය හැටියට ඒ පළවෙනි වර තේරුණේ. ඉතින් නැවතත් සීට්ටු ඇදලා බලන්නේ කිව්වා. දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් ඇයටමයි පැමිණියේ. ඉතින් දැන් එතකොට මේ පිරිස නැව්පතිය දිහා බැලුවා, මොකද කරන්නේ මේකට කියලා. එතකොට නැව්පතියත් කල්පනා කළා මේ විශාල පිරිසකගේ ජීවිතය අන්තරාය දාන්න බෑ මේක මිනිසියෙක් නිසා. ඒක නිසා මම මරන්න සලස්සන්න ඕන කියලා එයාට අවසර දුන්නා මේ තැනැත්ති මූදට දාන්න. ඊළඟට අර පිරිස මේ තැනැත්ති උස්සලා මූදට දාන්න හදනකොට බොහොම මරහඬ තැබුවා මේ කාන්තාව. එතකොට අර නැව්පතිය කියනවා, එහෙම නෙවෙයි, ඔය ආභරණ ආදියත් මුදලා ඉවත් කරලා ඔය කිරිටි රෙදි කඩක් අන්දලා මුහුදට දාන්නේ. ඒ වගේම මම කැමති නැති මේ තැනැත්ති වතුරට ගහගෙන යනවා දකින්න. මට ඒක දැක ගන්න මට ඒක හිතට කනගාටුයි. ඒක නිසා මේ වැටුණ හැටියම දියේ ගිලන ආකාරයට වැලි කූඩයක් බෙල්ලේ බැඳලා සමන්නේ වතුරට කියලා. ඒ තරම් අනුකම්පාවෙන්. එතකොට ඒ විදිහටම අර මිනිස්සුන් කළා ඒ ස්ත්‍රියත් ඒ වතුරට වැටිලා. ඉතින් අර තෝරමෝරුන් තමයි ඊළඟට ඒ ශරීරයට වුණ දේ දන්නේ. ඒ විදිහේ භයානක ඉරණමකටපත් වුණු ස්ත්‍රිය පිළිබඳ ප්‍රවෘත්තිය මේ සංඝයා වහන්සේලා මේ නැවේ හිටි සංඝයා වහන්සේලා කල්පනා කරනවා. මේකත් බරපතල යම් කිසි අතීත කර්මයක් නිසා වෙන්න ඕන. ඒකත් ශාස්ත්‍රුන් වහන්සේගෙන් ආන්න ඕන කියලා. පස්සේ ඉතින් ඒ නැව නියම තැනට පැමිණියාම සිතත් වෙලා ගියා. ඒ දෙවෙනි ප්‍රවෘත්තිය. ඊළඟට තවත් සංඝයා වහන්සේලාත් හත් නමක් ඒත් බුදු පියාණන් වහන්සේ දැකීමට පිටත් වෙලෙන අතරේ අතරමඟදී රැබෝ වුණාම ඒ ළඟ තිබුණු යම් කිසි විහාරයකට වැඩම කළා ආගන්තුක භික්ෂුන් වශයෙන්. රැට නවාතැන් ගන්න තැනක් ගැන විමසුවාම ඒ සංඝයා වහන්සේලා ඒ විහාරයේ තිබුණු එක්තරා ගල්ලෙනක් ඇඳවල් හතක් තිබෙන ඒ ගල්ලෙනක් මේ අයට බාර දුන්න මේ සංඝයා වහන්සේලාට. උන්වහන්සේලා රැ සැතපෙන අතරේ මහා ගල් පර්වතයක් පෙරලිලා ඇවිල්ලා අර ලෙනේ දොර වැහුණා. එතකොට මේක දැකලා ඒ විහාරයේ සිටි සංඝයා වහන්සේලා අපොයි අපේ මේ ආගන්තුක සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලා හත් නමට ලොකු විපතක් පැමිණියා කියලා ගම් හතකම මිනිසුන් එකතු කරලා අර පර්වතය ඉවත් කරන්න දවස් හතක් තිස්සේම උත්සාහ දැරුවා. නමුත් බැරි වුණා. ඇතුළේ හිටිය අයත් ඒ වගේම උත්සාහ දැරුවා, බැරි වුණා. නමුත් හත්වෙනි දවසේ ඉබේටම අර ගල් පර්වතය ඉවතට පෙරලිලා ගියා. ඒක පෙරලිලා යනකොට අර සංඝයා වහන්සේලා බොහොම ගිලන් වෙලා ආහාර පාන නැතිව ඉතාම දුර්වල තත්ත්වයක හිටියේ. ඒ සංඝයා වහන්සේලා කල්පනා කරා අපෙත් යම් කිසි අතීත කර්මයක් නිසා වෙන්න ඕන, පාප කර්මයක් නිසා වෙන්න ඕන. ඒකත් ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහන්න ඕන කියලා ඒ සංඝයා වහන්සේලා පිටසත් පිටත් වෙලා ගියා. ඔය තුන්ගොල්ලම අතරමඟදී එකට හමු වෙලා උණුන්ගේ අත්දැකීම් දුටු දේ ආදිය ගැන සාකච්ඡා කරමින් ජේතවනාරාමයට වැඩම කළා. බුදු පියාණන් වහන්සේට ඒ තම තමන් දුටු ප්‍රවෘත්ති එකිනෙක ප්‍රකාශ කළා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ ඒ එක එක සිද්ධිය යට තියෙන කර්ම විපාක පෙන්නුම් කරනවා. මහණෙනි, අර කපුටා, අර ගින්නෙන් දැවිලා අහසේදී ගින්නෙන් දැවිලා ඇද වැටුණු කපුටා, මේ සවැත් නුවරම අතීතයේ යම්කිසි එක්තරා ගොවියෙක්, ඒ ගොවියට හිටිය ගොනා හික්මවන්න හීලෑ කරන්න බොහොම උත්සාහ දැරුවා. නමුත් ටිකක් දුර ගිහිල්ලා මේ ගොනා ලගිනවා ඉතාම අකීකරුයි. මේ ගොවියා නැවත නැවතත් උත්සාහ කළා මේ ගොනා හික්මවන්න, බැරි වුණා. මොකද කළේ? තරහ ගිහිල්ලා හොඳයි එහෙනම් හොඳ හැටි බුදිය ගනින් කියලා පිදුරු ඇඟේ ඔතලා ගිනි තිව්වා. ගොනා එතනම දැවිලා මැරුණා. එතකොට ඒකයි පාප කර්මය. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ පාප කර්මයේ විපාක වශයෙන් දීර්ඝ කාලයක් ඒ ගොවියා නිරේ පැසිලා, ඊළඟට මේ වගේ කපුටු ආත්මයේ ඉපදිලා හත්වාරයක්ම මේ වගේම අහසේදී ගින්නෙන් දැවිලා ඇදගෙන වැටුණයි කියලා අන්න අර ඒ පළමුවෙනි පාප කර්මය පිළිබඳ විස්තරය ප්‍රකාශ කොට වදාලා. ඊළඟට අර දෙවෙනි ප්‍රවෘත්තිය ඒ නැවියාගේ භාර්යාව පිළිබඳ කතාව. ඒ තැනැත්තියත් අතීතයේ මේ බරණැස් නුවරම එක්තරා ගෘහපතියෙකුගේ භාර්යාවක්, එහෙම නැත්නම් ගොවියෙකුගේ ගොවි බිනිතක් කියලා වගේ ගන්නත් පුළුවන්. ඒ තැනැත්තිට ඒ තමන්ගේ ගෙදර දොරේ කටයුතු හැම එකක්ම කරන්න සිද්ධ වුණා. ඒ කරන අතරේ ගෙදර සිටින බල්ලා මේ තැනැත්ති යන තැනට පස්සෙන් යනවා, බලාගෙන ඉන්නවා. වතුරා දිනකොට, වතුර ගේනකොට, ඊනාට කැලේට දර කඩන්න යනකොට, වෙලට ආහාර ගෙන යනකොට, හැම වෙලාවෙම මේ පස්සෙන් යනවා, බලාගෙන ඉන්නවා. ඒක තමයි හැසිරෙන්නේ. ඒක නිසා මිනිස්සුන් උසුළු විසුළු කළා මේ තැනැත්තිට. මේක ගැන ඒක නිසා ලැජ්ජාවක් ඇති වෙලා, කෝපයකුත් ලැජ්ජාවකුත් ඇති වෙලා මේ තැනැත්ති මොකද කළේ? එක දවසක් දා තමන්ගේ ස්වාමි පුරුෂයාට ඒ කෙතරට ආහාර ගෙන යන අතරේ ඉනේ හඟවගෙන ගියා රෑනක්. හඟගෙන ගිහිල්ලා මේ බල්ලක් පිටිපස්සෙන් එනවා. ඒ තමන්ගේ ආහාර ගෙනිච්ච කූඩය හිස් කරගෙන එන අතරේ නිදක් ළඟට ඇවිල්ලා අර රෑන එක කොනක් කූඩේ වැලි පුරවලා, වැලි කූඩේ බැඳලා අනිත් කොන බඳින්න මේ බල්ලට කතා කරා. ඉතින් බල්ලත් බොහොම නඟුට හොලවමින් ළඟට පැමිණියා. බෙල්ලේ හොඳට තදටම බැඳලා වැලි කූඩේ නිදට පාත් කළා. ඒකම ඉතින් බල්ලත් ඇදගෙන වැටිලා මැරුණා. ඔන්න ඔය පාප කර්මය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ස්ත්‍රිය දීර්ඝ කාලයක් නිරේ පැසිලා මේ වගේම ආත්ම භාව 100ක ආත්ම භාව 100ක්ම මේ වගේම වැලි කූඩයක් බෙල්ලේ බැඳලා මරණයටපත් වුණා දියේ ගිලිලා. ඔන්න ඒ දෙවෙනි කාරණේ. ඊළඟට තුන්වෙනුව අර සංඝයා වහන්සේ රහත් නම පිළිබඳ කථාන්තරය. ඒකේ අතීතයේ ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේ රහත් නම අතීතයේ ගොපළු දරුවන් 7 දෙනෙක් ඒ අයට නියමෙලා තිබුණා ඒ ගවයින් පැලේ ගෙනහිල්ලා තනකොළ කවන්න වාරෙන් වාරයට 7 දිනකට වරක් වගේ. ඉතින් මේ පිරිස එක ගමනක් මේ ඒ ගවයින් කවලා එන අතරේ දුටුව මහා විශාල තලගොයෙක් දුවගෙන දුවගෙන යනවා. මේ අය පිටිපස්සෙන් එළෙව්වා. තලගොයා කියන එක ඉතින් බොහෝ දෙනා දන්නවනේ, සමහරුන්ට ආහාරයක්. කොයි හේතුවකින් හරි පස්සෙන් එළවගෙන ගියා. මේ තලගොයා දුවගෙන ගිහිල්ලා සිදුරු 7ක් ඇති හුඹහකට රිංග ගත්තා. හුඟක් උත්සාහ කළා තලගොයා එළියට ගන්න බැරි වුණා. බැරි වුණාම මේ දරුව මේ ළමයි මොකද කල්පනා කළේ, මේක අපි හෙටවත් ඇවිල්ලා මේ තලගොයා අල්ලගන්න ඕන කියලා වෙනෙකුත් කෝටු කෑලි අතු කෑලි එකතු කරලා අර සිදුරු 7ම වැහුවා. වහලා ගෙදර ගියා. ඊට පස්සේ මතක නැතුණා මේ සිද්ධිය. ඊට පස්සේ වෙන අනිත් කටයුතු වලදීලා 7 වෙනි දවසේ 7 දවසකට පස්සේ ආයිත් ඒ පාරේ යන අතරේ හිටි ගමම්ම තුඹහ දැක්කහම මතක් වුණා මේ අර තලගොයා ගැන. අපි දැන් ඇරලා බලන්න ඕන මේ තලගොයාට මොකද්ද වුනේ කියලා ඇරලා බැලුවා. බලනකොට අර බොහොම ඉතාමත්ම දුර්වල වෙලා වෙවුල වෙවුල 8:30 වගේ ඒ තලගොයා එළියට එනවා දැකලා මේ දරුවන්ට ලොකු අනුකම්පාවක් ඇති වුණා. මරණව වෙනුවට ඊළඟට කරේ පිට අත ගාලානේ හොඳ හැටි යන්න කියලා යන්න ඇරියා. ඉතින් අන්නේ පාප කර්මය නිසා ඒකේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ අය ඒ 7 දෙනාම නිරේ පැසුනේ නැහැ. මොකද අර තලගොයා මැරුවේ නැති නිසා. නමුත් ඒ වෙනුවට ආත්ම භාව 14ක්ම මේ විදිහට 7 දවස් බැගින් 7 දවසක් निराහාරයෙන් සිටින සිද්ධ වුණා. මේ විදිහට යම්කිසි හිරවීමක් නිසා. ඉතින් ඔන්න ওই විදිහේ ඒ පාප කර්ම ප්‍රකාශ කළාම ඒ එතන හිටිය සංඝයා වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේකින් අහනවා, භාග්‍යතුන් වහන්සේ ඔය පේන හැටියට එතකොට මේ කෙනෙකුට අහසට ගිහිල්ලවත්, අහසට පැන නැගලවත්, මුහුදට ගිහිල්ලවත්, පර්වතයන් අතරට ගිහිල්ලවත් තමන්ගේ පාප කර්ම වලින් බේරෙන්න බෑ නේද? එසේ යමහන ඒ විදිහම තමයි පාප කර්ම වලින් කවදාවත් බේරිලා යන්න පැන යන්න හැකියාවක් නැත, හැංගෙන්න තැනක් නැත කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තමයි අපි අර මාතෘකා කළ ධාතහා ධර්මයේ වදාලේ, න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතාණං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේශෝ යත්ථට්ඨිතෝ මුච්චේය පාපකම්මා. අහසේවත් න අන්තලික්ඛේ අහසේවත් ඒ වගේම මුහුද මැදවත් පර්වතයන්ගේ විවරයන් පර්වත වල විවර වලට රිංගලවත් පාපකර්ම වල විපාක වලින් බේරෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ කොතනකවත් නැත කියන ඒ ගාථාවයි බුදු පියාණන් වහන්සේ වදාළේ. එතකොට මේක කෙනෙකුට හිතන්න මේ කර්මයේ ඇති භයානකත්වය, පාප කර්ම වල භයානකත්වය හොඳ හැටි පැහැදිලි වෙනවා. ඒ වගේම දැන් මෙතන කියවෙන්නේ ඇත්ත වශයෙන්ම මේ පළවෙනි ශික්ෂාපදයේ කඩ කිරීම පිළිබඳ කථාන්තරයි. මේ කතා තුනම ප්‍රාණඝාත අකුසලය, ප්‍රාණාතිපාතා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා අපි මේ කියන වාක්‍ය තුල කොයිතරම් ගැඹුරක් තියෙනවද කියලා. ඒ දැන් මෙතන කියවෙන්නේ සතුන් මැරීම, මිනිසෙන් මැරීමවත් නෙවෙයි. අර සතුන් මැරීම තුලින් දැන් ගොනකු බල්ලකු මැරීම, ඒ විදිහේ පිරිසන් සතුන් මැරීම පවා, බල්ලකු මැරීම, ඒ විදිහේ දේවල් පවා කොයිතරම් දුරට විපාක විහිදෙන දේවල්ද කියන එක අපට හිතා ගන්න පුළුවන්. ඒ වගේම අර නිරේන් බේරුණාට පස්සේ අර කපුටු ආත්මයේ ඉපදීම ගැන ටිකක් හිතලා බලන්න වෙනවා. නිරේ පැසිලා ඒ කළු පාටත් අරගෙනයි කපුටා, ඒ වගේම නොනිවෙන කුසගින්නකුත් ඇති සතෙක් තමයි කපුටා කියන්නේ. ඉතින් මේ අපේ මේ පියාඹින කපුටෝ මේ ඇත්ත වශයෙන් නිරේන් බේරිලා ආපු සත්තු කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ කථාන්තරය අනුව. මේ විදිහට මහා භයානක තත්ත්වයක් මේ සංසාරයේ තියෙන්නේ. සත්ත්ව වද හිංසාව පවා ඊළඟට මරා දැමීම දීර්ඝ කාලයක් Tamanට දුක් විපාක ගෙන දෙනවා. මේවා මේ කර්මයට ගැළපෙන විපාක වාර, ඒවාට අවස්ථා සැලසෙන හැටිත් මහ පුදුම සහිතයි. මෙතන මේ පෙන්වුම් කරන හැටියට කෙනෙකුට හිතා ගන්න බෑ. දැන් අපි හිතනවා මරවුගුල කියන වචනයක් තියෙනවා. අපි හිතනවා මරවුගුල කියන එක වෙන අය අපට අටවන එකක් කියලා. දැන් මෙතන පේන හැටියට මේ මරවුගුල ඉබේටම සකස් වෙනවා, තමන්ම සකස් කරගන්නවා තමන්ගේ කර්මය. කර්මයේ තිබෙන එක්තරා ආකර්ෂණ ශක්තියක් මේ විපාක වාරය මතුවෙනකොට, මේ විපාකය මතුවෙනකොට ඒ විපාකයට ගැළපෙන පුද්ගලයින් දේවල් හැම එකක්ම ඇදිලා එනවා. පාප කර්මයක විපාකයක් දෙන්න වෙන දෙයක් නැත්නම් හෙණයක් හරි පහත් වෙනවා. ඒ තරමට මහ පුදුමයි. මුළුමහත් විශ්වයම මුළුමහත් ලෝකයම සැරසිලා ඉන්නේ මේ අපේ චේතනාවේ අපේ චේතනාවෙන් අපි ඇති කරගන්න ශක්තිය ගෙවා දැමීමට. අපිට එහෙම කියන්න පුළුවන්. මේ අපේ චේතනාව කියන එක හිතෙන් ඇති කරගන්න ශක්තිය කොයිතරම් ප්‍රබලද කියතොත් හොඳට හෝ නරකට මුළුමහත් විශ්වයේම තිබෙන ඒ වගේම අපේ ශරීරයේ තිබෙන දැන් ධාතු හතරකින් මේ ශරීරය සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ පොළව වතුර ගින්න හුළඟ කියලා කියන අපි සාමාන්‍යයෙන් හිතාගන්න ඒ ධාතු කොටස් වලින් තමයි මේ ශරීරය හැදිලා තිබෙන්නේ. ඊළඟට බාහිර ලෝකයේ දේවලුත් ඒ වගේ බාහිර මිනිස්සුනුත් අනිත් දේවල්. නමුත් මේව හැම එකක්ම ක්‍රියාත්මක වෙනවා අර කර්ම ශක්තිය ඒ විපාකය ගෙවා දැමීමට. මේක මහා කවදාවත් බුදු කෙනෙකුටවත් රහත් කෙනෙකුටවත් බේරෙන්න බැරි තරම් මහ පුදුම මර උගුල. ඔන්න ඔය ගැන හිතනකොට කෙනෙකුට මේ සංසාරය ගැන විචාර සංවේගයක් ඇති වෙනවා. මේ අපේ සිත අවිද්‍යාව නිසා ඇති කරගන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ දැන් අවිද්‍යාව නිසා සංස්කාර කියලා යම් කිසි ක්‍රියාකාරීත්වයක් අපේ සත්වයන්ගේ සිත් තුළ ඇති වෙනවා. සංස්කාර කියලා කියන්නේ ඒතර කර්ම කියන අදහසමයි එතන තියෙන්නේ. යම් කිසි සකස් කිරීමක් සිතෙන් ඇති කරනවා. ඒ සකස් කිරීම කෙරෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා. මමයේ මාගේ කියන හැඟීම උඩ ඒ මමයේ කියන අවිද්‍යාවත් ඊළඟට ඒකට අනුව පවතින තණ්හාව මගේ කියලා ගන්න ටිකත් ඒක අනුව තමයි දැන් අර ගුණා මගේ ගුණා නම් මට හීල කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා ඊළඟට තමන්ගේ රුචි අනුව හික්මන්නේ නැති නිසා ඒ ගුණාට වද හිංසා පැමිණෙව්වා මැරුවා. ඒ වගේම අර ස්ත්‍රියත් තමන්ගේ හිතට ගැළපෙන්නේ නැති නිසා තමා පිළිබඳ යම් කිසි ලැජ්ජාවක් ඇති වුණ නිසා ඒකට හේතු වුණු බල්ලා මරලා දැම්මා. අනිත් ඒවත් හැම එකක්ම එහෙමයි. අර තලගොයා පිළිබඳවත් යම් කිසි ආහාර තෘෂ්ණාවක් නිසා වෙන්නේ නැති අර දරුවන්ගේ තලගොයා මරන්න උත්සාහ කළේ. කොයි එක හෝ වේවා ඒ තමන්ගේ සිත කිලිටි වීම නිසා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නොයෙකුත් ආකාරයෙන් කිලිටි වෙලා ඇති වෙන යම් කිසි ශක්තියක් මතුවෙනවා. ඒක හරියට කර්ම බීජයක් වගේ ඒක නිසා තමයි අර ධර්මයේ සඳහන් වෙන්නේ යාදිසං වපතේ බීජං කාදිසං හරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් ආකාරයකට වපුරනවා ඒ ආකාරයටම අස්වැන්න නෙලා ගන්නවා. හොඳ කර්ම කරන අය සැප විපාක ලබනවා. පාප කර්ම කරන අය දුක් විපාක ලබනවා. ඔක ධර්මතාවක්. ඉතින් මේ විදිහට මේ කර්ම පටලැවිල්ල මහ පුදුම පටලැවිල්ලක් මෙතන තිබෙන එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සංතං ගෝතම පුච්ඡාම කෝයිමං විජටයේ ජටං. මේ මුළු සත්ව ප්‍රජාවම ලෝකයේ සිටින තාක් ඒ සියලුම සත්වයෝ වෙළුම් දෙකකින් වෙලිලා සිටිනවා. එහෙම නැත්නම් ගැට දෙකක් තිබෙනවා මේ අයට. මහ පටලැවිල්ලක් මෙතන තිබෙන්නේ ගැට වැටීමක්. අන්තෝ ජටා ඇතුළතිනුත් ගැටයක් වැටෙනවා පිටතිනුත් ගැටයක් වැටෙනවා. අන්තෝ ජටා බහි ජටා මෙන්න මේ කියන ඇතුළත පිටත මේ ගැට දෙක එකතු වුණාම මේකෙන් වෙලිලයි මේ ලෝක සත්‍යය සිටින්නේ. මේ වෙළුම මේක ලිහන්නේ කවුද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අසනවා. බුදු පියාණන් වහන්සේ අවස්ථාව ප්‍රකාශ කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝයි මං විජටේ ජටං. යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සිත එහෙම නැත්නම් සමාධිය වඩලා ප්‍රඥාව වඩලා ඒ විදිහට සීල සමාධි ප්‍රඥා කියන ඒ ප්‍රතිපatti මාර්ගයේ ගමන් කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරනවනම් අන්න ඒ බඳුවේ ඥානවන්ත වීරයවන්ත භික්ෂුව තමයි මෙන්න මේ කියාපු කර්ම ගැටිය ලිහන්නේ කියලා ඒ විදිහට වදාලා. දැන් මෙයින් අපට පළමුවෙන්ම අපට පේනවා මේ සීලයේ වැදගත්කම. පංචශීලය දැන් සාමාන්‍ය සුළු දෙයක් හැටියට සැලකෙනවා. දැන් මේ අවස්ථාවේ ආජීවශ්‍රමක ශීලය සමාදන් වුණා. ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ කය වචනේ හික්මවා ගැනීම. කය වචනේ කියලා කිව්වට ඒකට යටින් තිබෙන්නේ සිතයි. සිත අනුව. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා කෙටියෙන් කියනවා නම් කර්මය කියලා කියන්නේ චේතනාවමයි කියලා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මේ කර්මය කියන එක ඒක සිත හා සම්බන්ධ දෙයක් ධර්මයේ දක්වන හැටියට. මොකද මහණෙනි මම චේතනාවටම කර්මයයි කියමි. මොකද හේතුව චේතයිත්වා කම්මං කරොත් කායේන වාචාය මනසා. කෙනෙක් චේතනාවක් ඇති කරගෙන තමයි කයින් වචනෙන් මනසින් කර්මයක් කරන්නේ. දැන් අර යంత్ర සූත්‍ර වලින් කරන කර්ම ඉබේ කෙරෙනව නම් ඒවා වෙනම જાතියක්. ඒවත් යම්කිසි චේතනාවක් හා සම්බන්ධ වුණු අවස්ථාවේ ඔන්න එතන තමන් ඒ කර්මයට පටලැවෙනවා. දැන් කොයිතරම්ද කියතොත් දැන් අපිට කියන්න පුළුවන් මේක කර්ම යන්ත්‍රය කියලා. ඇත්ත වශයෙන්ම අතීත ආචාර්යවරු පැරණි ආචාර්යවරු කර්මයේ ක්‍රියාකාරීත්වය දැන් මෙතන මේ කියවෙන කතා ප්‍රවෘත්ති වලින් දක්වන විදිහේ මහා පුදුම ක්‍රියාකාරීත්වය ගැන කතා කරන අවස්ථාවල් වල යෙදුවා එක්තරා වචන කීපයක්. කම්ම යන්තේන යන්තිතෝ කර්ම යන්ත්‍රයෙන් යන්ත්‍රණය වෙලයි කියලා. කර්ම යන්ත්‍රයෙන් යන්ත්‍රණය වෙලා. ඒ කියන්නේ කර්ම යන්ත්‍රයේ වැඩ කිරීමක් වගේ මේ කර්මයේ විපාක ලබා දෙන ආකාරය. මහ පුදුම දෙයක් මේක. ඒ සිතේ ඇති කරගන්න චේතනා ශක්තිය අනුව මුළු මහත් විශ්වයේම ඒ දේවල් එතෙන්ට ගැළපිලා එනවා, ඇදිලා එනවා. පුද්ගලයා ඇදිලා එනවා, දේවල් ඇදිලා එනවා, අවස්ථාව සැලසිලා එනවා. විශේෂයෙන්ම මෙතන හිතා ගන්න තියෙන්නේ දැන් මේ පාප කර්ම විපාක දීමේදී ඇදිලා ඉන්නේ බොහෝ විට එක්කෝ ඒ මුල් කර්මයට හේතු වුණු ඒකට උපකාර වුණු පුද්ගලයෝ, ඒ වගේම සමහර විට ඒ නිසා ඇති කරගත් වෛරය නිසා පලි ගැනීමට. දැන් යම් කිසි කෙනෙක් පිළිබඳව ද්වේෂයෙන් මම එයාගෙන් පලි ගන්නවා කියලා හිතාගත්තනම් ඊළඟ ගමනේ සමහර විට ඒ තැනත්තට පුළුවන් අර පලි ගන්න. හැබැයි එපමණකින් ඒ කර්මය ඉවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට තව තවත් වෙලිනවා. ඕකයි මේ ඇතුළත පිටත ගැටේ කියලා කියන්නේ. මේක අවුල් වුණ නූල් බෝලයක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු මහත් සංසාරය ගැන බුදු පියාණන් වහන්සේ වචන කීපයක් යොදලා තිබෙනවා. සන්තා කුලක ජාතා, ගුලා ගුන්තික ජාතා, මුංජ බබ්බජ භූතා කියලා වෙන විදිහට මේ අවුල් වුණ නූල් වැටියක් වගේ. ඒ බුබුස්තන කියලා කියන විශේෂ තනකොළ වර්ගය ඒවත් අර අවුල් වෙන ස්වභාවය. අන්න ඒ විදිහට මේ මුළු මහත් සංසාරය ගැන අවුලක් කියලා අවුල් ස්වභාවයක් තියෙනවා කියලා කිව්වේ ඔන්න ඕකයි. මේ අවිද්‍යාව නිසා ඇති කරගන්න ඒ පාප කර්ම ආදීට අනිත්‍යයත් ඇදිලා ඇවිල්ලා ඒ පුද්ගලයිනුත් සම්බන්ධ වෙලා ඒක උපකරණ හැටියට නෙවෙයි මේ අවස්ථාවේ ඒ බුද්ධලින් සම්බන්ධ වෙන්නේ. ඒ අයත් ඇති කරගන්නවා තව තවත් කර්ම. ඉතින් මේක කෙලවරක් නැහැ. ඊළඟට ඒ වගේම තමන් කර්ම විපාක විඳිනකොට ඒ තැනත්ත දන්නේ නැහැ. බුදු කෙනෙක් කිව්වේ නැත්නම් කර්මය පිළිබඳ හරි අවබෝධයක් නැත්නම් විශේෂ ශක්ති චිත්ත ශක්තිය ඇතිව කල්පනා කරන්නේ කවුරු හරි අටවපු මර උගුලක් කියලා. ඉතින් ඒ අය පිළිබඳව ද්වේෂය ඇති කරගන්නවා. නමුත් ඇත්ත වශයෙන් මේ උගුල අටවුවේ තමන්මයි. තමාම කරගත්තු පාප කර්ම. ඉතින් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පාප කර්ම කරන අය හරියට තමන්ට සතුරන් වගේ. තමන්ගෙම සතුරන් හැටියට ඒක ක්‍රියා කරන්නේ. මොකද තමන් කරන දේ විපාක විඳින්න වෙනවා කවදා හරි. ඒක බරපතලන්දමින් විපාක විඳින්න වෙනවා. දැන් වී ඇටයක් පැල කරාම ඊළඟට ඒක ලොකු පැලයක් වෙලා ගොයමක් වෙලා හැදිලා එනවා. ඒ වගේ එහෙම නැත්නම් පොඩි බීජයක් දහක් වෙලා එනවා. ඒ වගේ කර්මය කළ අවස්ථාවේ ඉඳලම ඒක පැසෙන්න පටන් ගන්නවා. ඒ පැසීමේදී ඒක විශාල වශයෙන් විපාක දෙනවා. මොකද ලෝභ, දෝෂ, මෝහ කියලා ඒ අකුසල් මුල් වලින් ඇදලා එනවා තව ඒකට ඕන කරන සාරය. ඇදිලා ඇවිල්ලා අර පාප කර්මයේ වගේ සිය දහස් වාරයක් සමහර කර්ම ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සමහර කර්ම විපාක පිළිබඳව ඒ තැනැත්තා වර්ෂ 100 ගණන්, වර්ෂ දහස් ගණන්, වර්ෂ ලක්ෂ ගණන්, සිය දහස් ගණන් ওই විදිහට මේ නිරේ පැසුණා කියලා. කල්ප ගණන් සමහර විට නිරේ පැසෙනවා ඔය බරපතල පාප කර්ම කිරහම. ඉතින් මේක මහ පුදුම දෙයක්. මේක කර්ම යන්ත්‍රයෙන් කෙරෙන දෙයක්. ඊළඟට මේකට අනුව අර පුද්ගලයින් ඇදිලෙනවා. එපමණක් නෙවෙයි ඒ පුද්ගලයිනුත් කර්මයට අහු වෙනවා. තමනුත් විපාකයේ බව දන්නේ නැතුව එයින් තව තවත් කර්ම රැස් කරගන්නවා. කවදාවත් මේක අර නූල් පන්දුවක් අවුල් වුණාම ඒක බේර ගන්න බැරුව වගේ, කොනක් සොයා ගන්න බැරුව වගේ අවුල් ජාලයක් මෙතන තිබෙන්නේ. ඒ කර්ම යන්ත්‍රය කියලා කියන වගේ අපිට හිතන්න තියෙන්නේ මේක එතකොට මේ කර්ම යන්ත්‍රයෙන් ක්‍රියා කිරීම එහෙම නැත්නම් කර්ම චක්‍රය කියලා කියන්න පුළුවන් මේක. මොකද කර්මය කරලා ඊළඟට ඒක කරකැවිලා එන විපාක වාරය. දැන් අපි දන්නවා දැන් මේ ඉදිරිපිට තියෙන ඔරලෝසුවේ අපිට යම් කිසි වෙලාවකට ඒක වෙලාවක් දැනගන්න ඕන නම් බොහෝ විට අපි අර ඒක ඔය එලාම් එක කියලා කියන්නේ එහෙම යම් කිසි තබනවා නිශ්චිත වෙලාවක් අනුව ඒක ක්‍රියා කරන හැටියට. එතකොට ඒ වෙලාව ගියාට පස්සේ අර දැතිරෝදේ කරකැවිලා ඇවිල්ලා ඒ කටයුත්ත සිද්ධ වෙනවා. යම් කිසි ශබ්දයක් නැගෙනවා. ඒ වගේ මේ සිත තුලත් මේ කර්මය කරකැවෙනවා. චේතනාව කරකැවිලා විපාක දෙනවා විපාක වාර වශයෙන්. එකක් දෙකක් නෙවෙයි සිය දහස් වාරයක්. මතුවෙමින් මතුවෙමින් ඒ වායි විපාක දෙන දුක් විපාක දෙනවා. ඒ විපාකවලට උපකාර වෙන පුද්ගලයන් පිළිබඳවත් කියන්න තියෙන්නේ ඒ අය තව තවත් කර්ම රැස් කරගන්න අමුතුවෙන්. මේ කියාපු මේ කර්ම චක්‍රයේ ක්‍රියාකාරීත්වය හීන කරන්න පුළුවන්, නවත්වන්න පුළුවන් එකම චක්‍රය තමයි ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය තමයි අපි අර සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ. දැන් මෙතන පළමුවෙන්ම ශීලය ගැන කියනවනම් දැන් ප්‍රාණඝාත අකුසලය පිළිබඳ කථාන්තර නිසා එතන මේ ශික්ෂාපදයක් සමාදන් වීමෙන් අදහස් කරන්නේ මොකද්ද? සමහරු කතාව දැන් මේ කාලේ බොහොම උගතුන් කියනවා ඕක එක සැරයක් සමාදන් වුණාම මදිද? හැමදාම සමාදන් වෙන්න ඕනද? හාමුදුරු කෙනෙකුගෙන් ඕක ගන්න දෙයක්ද? ওই දෙන් නොයිකුත් ප්‍රශ්න නඟනවා. නමුත් මෙතන කරන්නේ මොකද්ද? මේ එක්තරා උපක්‍රමයක් තමගේ හිත හික්මවා ගැනීමට. හිතට කොටින්ම හිත හික්මවාගෙන ඊළාට කය වචනේ හික්මවා ගන්න පුළුවන් වන්නේ එක පැත්තකින් බලනකොට. ඒ කියන්නේ යම් කිසි අදිෂ්ඨානයක් දානවා සිතට. මම මේ පරපණ නැසීමෙන් අනුගේ ඒ ජීවිතය නැති කිරීමේ පාප කර්මෙන් වද හිංසා කිරීමෙන් වැළකෙනවා කියන එක ශික්ෂාපදයක් හැටියට සමාදන් වෙනවා. මම මේක කවුරුවත් කියනවට නෙවෙයි. ඒ විපාකවලට බය නිසා මම මේ ශික්ෂාපදය රකින්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරාම මේක හොඳ ආරම්භයක්. තමන්ගේ හිත නපුරට නැඹුරු වෙනකොට හිත වළක්වගන්න උපකාර වෙන්නේ අන්න අර අදිෂ්ඨානයයි. තමන්ට සිහිපත් වෙනවා අර මම මේ විදිහට ශික්ෂාපදය සමාදන් වුණා නේද කියලා. ඒක තුලින් ඒ තමන්ගේ නුවණට යම්කිසි විධානයක් කරනවා, අනක් කරනවා. සතෙක් දැක්කොත් මරන්න එපා. මරන්න කියලා කියනවා තමන්ගේ සිතැඟි. සිතැඟි කියලා කියන්නේ හැඟීම්. තමන්ගේ හැඟීම් ඒ කියන්නේ දිව පිනවා ගන්න, එහෙම නැත්නම් පලි ගන්න, විනෝදය, නොයෙකුත් හේතුන් නිසා කුරුල්ලෙක්, බල්ලෙක්, එළුවෙක්, කුකුලෙක්, ඌරෙක් ඒ මරන්න ඕන කියලා හිතෙනවා. ඒකම අර හිතෙන් හිත ඒ සමාදන් වුණු සීලය මතක් වෙනකොට මේක කළ යුතු නෑ, මේක කරන්න එපා කියලා යම්කිසි විධානයක් හිතන කෙනා. අන්න ඒක නිසා තමන්ට එයින් වැළකීලා ඉන්න පුළුවන්. ඔන්න ඒ ශක්තිය සඳහා තමයි සීල සමාදානයේ තියෙන්නේ. ඒ විදිහේ එහෙම ක්‍රමයක් උපක්‍රමයක් නැතුව බෑ මේකෙන් බේරෙන්න. මොකද ඒ තරමටම බලගතුයි සමාජයේ බලපෑම්, තමන්ගේ හැඟීම් වල බලපෑම්. ඒක එනකොට තමන්ගේ මුලින් මේකට සූදානමක් නැත්නම් හිත මෑත් කරගන්න බොහොම අමාරු වෙනවා. අර සංවරය එහෙම නැත්නම් ඒ වැළකී සිටීම ඉතාම දුෂ්කර දෙයක්. ඒකට පදනමක් හැටියට තමයි ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ. ඒ විදිහට සීලය උපකාර වෙනවා. එහෙම සීලය කඩකිරීමේ විපාක තමයි මේ කතා ප්‍රවෘත්ති රාශියෙන් අපට පේන්නේ. ඒකට ඒ ධර්ම චක්‍රයේ ඒ පැත්තට ඊළඟට ඒ විදිහට එහෙම ශික්ෂාපද වලින් කෙරෙන්නේ එක්තරා අඩාල අන්දමින් තමන්ගේ පාප කර්ම පිළිබඳ ඒවායින් වැළකී සිටීමට යම්කිසි අනුබලයක් ලැබෙනවා. ඒ කියන්නේ කයයි වචනයයි හික්මව ගන්නවා. නමුත් හිත තුළ හිතවිලි රාශියක් ඇති වෙනවා. ඒ හිතවිල්ල පවා මහා බරපතල කර්මයක්. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා චේතනාවමයි කර්මය කියලා කියන්නේ. චේතනාව නිසා බාහිර ලෝකයට පෙනෙන ක්‍රියාවත් ඇහෙන වචනයවත් නෙවෙයි. ඒ යම්කිසි කෙනෙකු තුළ අකුසල චේතනාවක් ඇති වුණා නම් ඒ වෙලාවේ ඉඳලම ඒ තැනැත්තා බරපතල කර්මයකට අසු වෙනවා. ඒ අපි හිතමු පාප චේතනාවක්. දැන් දේවදත්ත ස්තවිරයන් වහන්සේ ගැන ඔය අහලා තියෙන කොතිකුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි දැඩි ද්වේෂයක්, වෛරයක් ඇති කරගෙන ඒ විදිහට යම් යම් දේවල් කළ බව සඳහන් වෙනවා. ඒ කළ දේවල් පමණක් නෙවෙයි ඒ සිටිවිල්ල පවා කොයිතරම් බරපතල අකුසලයක්ද. මොකද ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ලෝකයේ මුළු තුන් ලෝකාත්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් රහතන් වහන්සේලා ආදී යම් යම් සිත දියුණු කළ පුද්ගලයන් එහෙම නැත්නම් වෙන එකක් තබා යටත් පිරිසෙන් දැන් මෙතන පෙන්නුම් කරන්නේ සත්වයන් පිළිබඳව පවා යම්කිසි කෙනෙක්ගේ ද්වේෂයක් එහෙම නැත්නම් මරණ චේතනාවක් ඒ දිගක් ඇති කරගත්තා නම් ඒ වෙලාවේ ඉඳලම බරපතල කර්ම විපාක රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එතනත්. ඒක ක්‍රියාත්මක කිරීම තුලින් ඒක සම්පූර්ණ වෙනවා. චේතනාව සම්පූර්ණ වෙන්නේ ක්‍රියාවෙන් හරි වචනයෙන් හරි. ඒවා ක්‍රියාවට යන විදිය දේවල් නම්. නමුත් චේතනාවමයි මෙතන එතකොට මුලින් ඉඳින්න නම් කරන්න තියෙන්නේ සීලයෙන් සමනක් සෑහීමකටපත් වෙන්න බෑ. ඒකයි කියලා තියෙන්නේ සීලේ පතිට්ඨාය සීලේ පිහිටලා ශීලයේ පිහිටියේ නැත්නම් සිතක් ගැන දැනෙන්නේවත් නැහනේ. ඒක නිසා ශීලයේ පිහිටලා කය වචනය පිළිබඳ යම් කිසි හික්මීමක් ඇති කරගෙන ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන් දිනු කරගන්න ඕන. තමන්ගේ හිත දිනු කරගන්නවා කියලා කියන්නේ සමාධිය ඇති කර ගැනීමයි. මොකද හිත කියන එක විසිරිච්ච දෙයක්. සාමාන්‍යයෙන් සිත කියන එක සාමාන්‍ය ලෝකයාගේ හිත ඉතාමත්ම විසිරුණු ස්වභාවයක් තිබෙන්නේ. පාලනයකට ගන්න බෑ. දැන් මේ ඔය ගලාගෙන යන ජල පහර දිහා බැලුවාම ඒ අතට මේ අතට හැරි හැරි ඒ ගල් තියෙන පැත්තට මේ පැත්තට හැරි හැරි ඔහොම දුවනවා. ඕන ඕනෑ පැත්තකට යනවා. නමුත් මේක කොටු කරලා බටු කරලා එක නලයක් මගින් හරවල ඇරියොත් සමහර විට මහා යකඩ රෝදයක් කරකවන තරම් විශාල ශක්තියක් එනවා. ඔය ජල විදුලි කර්මාන්ත ඒ කරන ස්ථාන වල අපිට දැක්කම පේනවා. අන්න ඒ වගේ මේ විසුරුණු හිත තුළ නියම ශක්තියක් පේන්නේ නැහැ. ශක්තිය යටපත් වෙලායි තියෙන සිත මහා බලගත්තු දෙයක් සිත කියන එක. නමුත් මේ බල මේ ශක්තිය සැඟවිලායි තිබෙන්නේ. ඒ සිතේ තිබෙන ශක්තිය විසිරලා තිබෙන නිසා එය ක්‍රියාත්මක කරන්න ඒ තුලින් අර ප්‍රඥාව ලබා ගන්න බෑ. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයේ මුළු මහත් විශ්වයේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයයි. අවසාන වශයෙන් කියනවනම් මම මාගේ කියලා ගන්න දෙයක් නැති කියන හැඟීමට එන්න ඕන. ඒකට එන්න නම් මේ හැම දෙයකම තිබෙන අනිත්‍යතාව පළමුවෙන් දකින්න ඕන. ඒ අනිත්‍ය ස්වභාවය නිසා මේ නිරන්තරයෙන්ම මුළු මහත් ප්‍රඥාත්ම දුකක් කියන හැඟීම එන්න ඕන. එතකොට මෙතන මම මාගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ කියන එක ඉබේටම Tamanට වැටහෙනවා. ඒක එක්තරා අර මුල් කාරණා දෙක වැටෙනකොට මේ අනාත්ම ස්වභාවය මම මාගේ කියලා ගත හැකි දෙයක් ලෝකේ නැහැ කියන හැඟීම එනවා. ඒක තුලින් තමයි අර කර්ම ක්‍රියාත්මක චේතනාවට හේතු වෙන්නේ මට ඕන හැටියට. මට ඕන හැටියට මේ ලෝකෙ තියෙන්න ඕන. මට ඕන හැටියට අනිත් අය පවතින ඕන. ওই විදිහේ තදින් ගත්තු හැඟීම උඩයි නොයෙකුත් විදිය පාප කර්ම වලට ලෝකයා පෙළඹෙන්නේ. ඒ හැඟීමට යටින් තිබෙන මේ ආත්ම සංඥාව මම එක් මාගේ කියන හැඟීම නැති කරන්න නම් අර විදිහට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ විදර්ශනා ප්‍රඥාව වඩලා විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීමක්. විනිවිද දැකීමක් වගේ මේ අපගේ ජීවිතය අපගේ ශරීරය මේ ලෝකේ හැම දෙයක්ම තමයි අනිත්‍ය ස්වභාවය දකින්න ඕන. ඉතින් ඒ හැම එකක්ම කරන්න සිත සමාධිමත් කරගන්න ඕන. ඒකයි චිත්තං භාවය චිත වැඩිවීම කියලා කියන්නේ. චිත වැඩිවීම ධ්‍යාන වැඩිවීම. ධ්‍යාන භාවනා ආදී වශයෙන් සමාධියක් සිතේ ඇති කර ගැනීම. එහෙම සමාධිමත් වුණු සිත අන්න අර විසිරලා තිබෙන ජල එහෙම නැත්නම් අපි හිතමු විලක් හරි ගඟක් හරි කියලා ඒක යම් කිසි ක්‍රමයකින් වේලක් බැඳලා දලාගෙන යන සලස්සනවා නලයකින්. එතකොට විශාල ශක්තියකින් ඒක ඒ ජලපහර විශාල ශක්තියකින් ගලාගෙන යනවා. ඒක තුලින් ඕනෑම දෙයක් අපිට අර වෙන එකක් තව විදුලි බලය පවා නිපදවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හිතෙත් ඒ සමාධිමත් කර ගැනීම සඳහා ඊළඟට උත්සාහයක් දරන්න වෙනවා. ශීලෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒකට උපකාර වෙන්නේ භාවනාව යම් කිසි කර්මස්ථානයක් බුද්ධානුස්සති වශයෙන් බුදුගුණ පාඨයක් හෝ බුදුගුණ පිළිබඳ ඒක බුදුරජාණන් වහන්සේගේ නව ගුණයෙන් එකක් හෝ ඊළඟට මෛත්‍රියට සුවපත් වේවා වැනි එක සිටිවිල්ලක් හෝ ඒ අසුභය පිළිබඳවත් කේස් ලොම් ආදී දෙයක් එහෙම නැත්නම් ඇට ආදී යම් කිසි තමන්ට වඩා පිළිකුල් වශයෙන් හැඟෙන යම් කිසි ශරීර කොටසක් මරණය පිළිබඳව මරණං නියතං ජීවිතං අනියතං වෙන යම් කිසි කෙටි පාඨයක් මගින් නිතර සිත නගා ගැනීමෙන් ඒක කුසල් සිටිවිල්ලක් වෙන්න ඕන. අකුසල් සිටිවිල්ලක් නෙවෙයි. කමඨහන කියලා කියන්නේ භාවනා කර්මස්ථානය කියලා කියන්නේ කෙනෙක් මරණී කොහොම හරි මරනවා වගේ දේවල් කීම නෙවෙයි. සුවපත් වේවා. ඉතින් අර ඒක සම්මා සමාධිය. හොඳ සමාධියක් සඳහා හොඳ කුසල් කමඨහනක් කර්මස්ථානයක් උපකාර කරගන්න ඕන. කුසලයක් නැඹුරු වෙනවා. ඒක තුලින් හිත සමාධිමත් වුණා නම් අන්න සිතේ ශක්තිය ඒ අවස්ථාවේ අත්දකින්න පුළුවන්. සිත කොයිතරම් ප්‍රබල දෙයක්ද කියලා. ඒක යොදා ගන්නවා ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඒ තමන්ටගේ හිත තුල හරියටම ජල ධාරාව වගේ ගලාගෙන යන ඒ ගලා යාම පවා නතර කරන්න. ඒ කියන්නේ සිතට එන සිතවිල්ලක් පාසා අපේ සිත පෙරිල්ලා ගිහිල්ලා අකුසලයට නැඹුරු වෙනවා. දීර්ඝ කාලයක් මේක පහළට ගලාගෙන යන ගඟක් වගේ අකුසල පැත්තටමයි සංසාරයේ සත්‍යයගේ සිත නැඹුරු වෙන්නේ. ඉතින් ඒ සිතවිල්ලක් ආවහම ඒක උඩ ඇති වෙන විතර්ක හිතවිලි නිසා ඉබේටම තව කර්ම රාශියක් එකතු වෙනවා. මේ කර්ම යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම නතර කරන්න නම් අර සිතවිලි වල ශක්තිය බිඳින්න ඕන. චේතනා ශක්තිය ක්‍රමක්‍රමයෙන් මේක සංසුන් කරන්න ඕන. අර සංස්කාර කියලා කියන්නේ මේක සිත නිතරම දඟලන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක නවත්වලා සංසිඳීමක් නිවීමක් බවට පත් කරන්න ඕන. මොකද ඒ දඟලන හැම වාරයක් පාසාම එහි ඇති වෙන කර්ම වලින් තව තවත් භව ආත්ම භව මවනවා. මහ පුදුම දෙයක් මේක. ඒ කර්මයකට විපාක දීම සඳහා ඒ ජාතිවල උත්පත්ති ලබා දෙන ආකාරය. ඒකට අනුරූපව ඒකට ගැළපෙන ආකාරයට පටවියාපෝ තේජෝ වායු වෙන ධාතු හතර ඇවිල්ලා යම්කිසි මෞකුසක හෝ වෙන තැනක හෝ යම්කිසි ශරීරයක් මැවෙනවා. මේ ශරීරය මැවෙන්නේ හරියට අර ඒ කර්මයට අදාළ වේදනාවන් විඳින්නේ විඳින්නට අවස්ථාවක් දීම හැටියට. කර්මයේ විපාක දෙන්න නම් ඒකට අදාළ වේදනාව විඳින්න ඕන. ඒ වේදනාව විඳින්නේ යම්කිසි ශරීරයකින්. ඒ විදිහට තමයි ශරීරය මැවෙන්නේ. ඉතින් සමහරව අන්ධය වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා, අතපය කොර වෙලා ඔය නොයිකුත් ආකාරයට උපදිනවා. තවත් නොයිකුත් දුක් ගැහැට, රෝග පීඩා, ඊළඟට අතුරු අන්තරා ඔය හැම එකක්ම ඉන්නේ අර කර්ම ශක්තිය ගෙවා දැමීමටයි. මුළු මහත් විශ්වයම සැරසිලා සිටින්නේ ඒ චේතනාවෙන් ඇති කරගන්න ශක්තිය අනුව විපාක දීමටයි. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් නරකද අපි පින් කර කරම හිටියොත් අපට බැරිද මේ සංසාරේ කවදාත් හැමදාම ඉන්න? ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. මොකද මේ එක පැත්තකින් ඒක තමන්ට හරියට ඉන්න ඕන නම් තමන් කැමති හැටියට හැම තිස්සෙම මේ සංසාරය කියන එක දුක් ගොඩක්. හැම කෙනාම තම තමන්ගේ සංහාවල් ආසාවල් සංසිඳවා ගන්න පොරකන තැනක්. එබඳු තැනක තමන්ගේ සිතැඟි අනුව තමන්ට ඕන හැටියට ජීවත් වෙන කිසිදාක බෑ. ඒක පැත්තක්. අනිත් එක තමයි ඒ කුසල් කළත් ඒවයි විපාක ඉවරන හැටි ආයෙත් කරන ලද පාප කර්ම වල විපාක ගෙවන්න අපි හිතමු දිවි ලෝකෙ උපන්න කියලා ආයෙත් ගිහිල්ලා අපායේ වැටෙනවා ඒ පින ගෙවුනට පස්සේ. කොයිතරම් පින් දහම් කළත් කල්ප ගණන් ගිහිල්ලා හරි ඒවයි විපාක ඉවරනාට පස්සේ තමන් කරපු අකුසල් වල විපාක මිදින්න සිද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍යතාව කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියෝ පවා හිතාගෙන ඉන්නවා තමන් නිත්‍යයි කියලා. ඒත් අනිත්‍යයි. කල්ප ගණනක් ගිහිල්ලා හරි ඒක පින් කුසල් ඉවරුණාට පස්සේ හරියට අටුවේ වී ඉවරුණා වගේ හොඳට කාලා බීලා නටලා ඉන්නවා. අටුවේ වී ඉවරුණ දවසට තමයි ඔන්න එදාට තේරෙනවා මේ භයානකකම. ඒ වගේ තමයි කුසල් කරත් එක පැත්තකින් ඒකේ සෑහීමකටපත් වෙන්නේත් නැහැ. ඉතින් ওই විදිහේ අන්තිමට බලනකොට මේක මේ ගැටේ හිඳින්න ඕන මුලින්ම. මේක අවුල් වුණු නූල් බෝලේ කවදාවත් ලිහන්න බෑ. බුදු කෙනෙකුටවත් ලිහන්න බෑ. කොයිතරම්ද කියතොත් මෙතන කරන්න පුළුවන් වන්නේ ඒ මාර්ගඥාන කියලා කියන ඒ විදර්ශනා ඥාන ඇති කරගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ කර්මයන් පිළිබඳ යම් කිසි සංසිඳීමක් කරන ආකාරයකටයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. අර කර්ම චක්‍රය අර පැත්තෙන් කරකැවෙනවා. බුදු පියාණන් වහන්සේ දක්වනවා උත්සාහයෙන් කරකැවිය යුතු ධර්ම චක්‍රය. කර්ම චක්‍රය ඉබේ කරකැවෙනවා විපාක දෙමින්. ධර්ම චක්‍රය උත්සාහයෙන් කරකවන්න ඕන. හරියට අර ගඟේ ඉහළට පීනන්නා වගේ. ඒක ගැන හොරයක් නැහැ. බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා මේ මුළු මහත් ධර්මයේම මේක පටිසෝතගාමී ධර්මයක් කියලා. පටිසෝතගාමී කියලා කියන්නේ මේ ගලන ජල පහරට උඩට පීනීම වගේ. ජල පහරේ එක්ක පීනන එක පහසුයි. නමුත් ගඟ උඩහට පීනීම තමයි අපහසු. අන්න ඒ වගේ දෙයක් මේක ධර්මය. මොකද සාමාන්‍ය ලෝකයාගේ සිත පාපයට නැඹුරු නිසා. ඒක උත්සාහයෙන් නොකළොත් කවදාවත් මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. මේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒක සඳහා යොදන ප්‍රයත්නය තමයි අර විදියට අර චේතනාවේ ශක්තිය බිඳින එක. ඒක බිඳිනවා අවස්ථා හතරකින් බිඳිනවා. පළමුවෙනි අවස්ථාවේදී අර සෝවාන් මාර්ගඥානය කියලා කියන ඒ විදර්ශනා ඥාන තුලින් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ යම් කිසි මට්ටමකින් ගැඹුරු වැටහීමක් ඇති වුණාම ධර්මතාවක් වශයෙන්ම ඒ තැනැත්තාගේ සිත පළමුවෙනි වරට නිවන දකිනවා. යම් කිසි සංසිඳීමක් අත් දකිනවා. ඔක්කොම කෙලෙස් ඒවායින් මිදුනේ නැතත් ඒ තැනැත්තාගේ අර ඒ ප්‍රඥාව නිසා යම් කිසි කර්ම බීජ කොටසක් වියලීලා යනවා. කර්මයේ ඒ කියන්නේ අපායගාමී කර්ම කියලා කියන කර්මය ඉතාමත්ම දැඩිව මමයේ මාගේ කියන හැඟීම ඉතාමත්ම දැඩිව අරගෙන යම් කිසි කර්මයක් කළොත් ඒ විපාකය සමහර විට අපායටම ගෙන යන විදිය බරපතල එකක්. ඒක නිසා පළමුවෙන්ම ඒ සිතේ තිබෙන ඒ කර්මවල ශක්තිය බිඳිනවා. ශක්තිය බිඳින්න උපකාර වෙන්නේ ප්‍රඥාවයි. මොකද ඒකට හේතුව අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනව නම් අවිද්‍යාව යම් ප්‍රමාණයකට තුනී වෙනකොට සංස්කාරات තුනී විය යුතුමයි. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙනකොට සංස්කාරات සංසිඳෙන්න ඕන සම්පූර්ණයෙන්ම. ඔන්න ඔකයි ධර්මතාව. ඒ ධර්මතාව අනුවයි බුදු පියාණන් වහන්සේ ඔය මාර්ගඵල කියලා හතරක් දක්වලා තිබෙන්නේ. මුල් අවස්ථාවේදී ඒ සෝවාන් මාර්ග ඥාණයෙන්ම ලැබෙන කුභුක්තිය කොයි තරම්ද කියද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අර නියපිටප තියෙන පස් වගේ තව මුළු මහත් සංසාරයේ තව ඉතිරිව තිබෙන දුක් කොටස මහපොළොවේ පස් වගේ විශාල දුක්ගඩකින් ඒ තැනැත්තා සෝවාන් මාර්ගඥාණයෙන් ලැබෙන මුක්තියනුත් විශාල සාහනයක් ලබනවා. ඒ තරම් භයානකයි සංසාරය. මේකෙන් මිදෙන්න බෑ කියන හැඟීමයි සාමාන්‍ය ලෝකයට හැඟි වෙන්නේ. ඒ තරම් පුදුම අන්තෝජටා බහිජටා කියන ඇතුළතත් පෙරුණු පිටතෙනුත් වැළුණු මහා පටලැවිල්ල. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන ශීල සමාධි ප්‍රඥා මාර්ගයෙන් මේ හෙළි කරනවා. මෙන්න මේක එක්තරා තත්ත්ව හතරකින් මේ කර්ම බල මිදින්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහ හත්වරක් පමණක් සතර නැවත උපදින අන්දමට ඒ සෝවාන් පුද්ගලයා ලොකු සාණයක් ලබනවා. තවත් ඈතට ඒ ධර්ම චක්‍රය තවවරක් කරකැවුවාම ඒ අවස්ථාවේදී ඒ තැනැත්තට සකදාගාමි කියලා කියන්නේ නැවත මෙලොවට එක සැරේයි එන්නේ. දිව්‍ය ලෝකෙ උපදිලා ඕන්නම් නැවත එක සැරයක් මනුෂ්‍ය ලෝකෙට එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙන් ඊළඟ දිව්‍ය ලෝකෙ උපදිනවා. ඉතින් ඒ විදිහට නැවත මේ ලෝකෙට එකවරක් පමණක් එන විදිහට ලොකු සාණයක් ලබනවා. ඊයින් පස්සේ කොහොම හරි රහත් වෙලා දුක් කෙලවර කරනවා. ඊළඟට අනාගාමි කියලා කියන தත්ත්වය අනාගාමි කියලා කියන්නේ නැවත මෙලොවට එන්නේ නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉපදිලා එතනම දුක් කෙලවර කර ගන්න රහත් වෙලා පිරිනිවන් පානවා. අවසානයේ රහත් වීම කියලා කියන්නේ මේ ලෝකයේදීම ඒ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ඉතාමත්ම ගැඹුරින්ම විනිවිද දැකලා අර සංස්කාරවල සම්පූර්ණ සංසිඳීම ඵල සමාපත්තියදී අත්දැකලා ඒ කර්ම බීජ වියලවල නැවත උත්පත්තියක් නොලබන ආකාරයට ඒ සංසාර දුක් කෙලවර කර ගැනීමයි. නමුත් අර කියාපු විදිය කර්ම චක්‍රය කොයිතරම් බලගතුද කියතොත් බුදුරහතුන් වහන්සේලාට පවා අතීතයේ කරන යම් යම් කර්මවල විපාක විඳින සිද්ධ වුණා. ඒක වඩාත්ම ප්‍රකට කාරණේ තමයි මේ පින්වතුන් කවුරුත් අහලා තිබෙනවා මුගලන් මහරහතන් වහන්සේ. අර 91 කල්පයකට ඉහතදී තමන්ගේ මව්පියන් ඇට කුඩු කරන තරම් විදියට ගහලා තලලා මරු පාප කර්මය කොයිතරම් විපාක දුන්නද කියතොත් කායික වශයෙන් බලනකොටත් අර කපුටා ගැන කිව්වා වගේ කාල වර්ණය. ඊළඟට ඒ වගේම අරතරම් 이르දිමත් කෙනෙක් වුණත් අවසානයේ පොරු 500 කින් අතින් මරණයටපත් වුණා ඒත් ඇටකුඩු කරලා. අන්න ඒ විදිහට ඒ පාප කර්මවල විපාක රහතන් වහන්සේලාට පවා දෙනවා විපාක දෙනවා. ඒ තරම් බලගත් කර්මයක්. නමුත් සාණිය මොකක්ද? නැවත උත්පත්තියක් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ගෙදර වල් වලින් වීසි කරන ඒ වළං කෑලි ඒ කොළුවන් වීසි කරන දල්ලරව මේවා උඩින් ඇවිල්ලා මේ හිසට වැටෙනවා. හිස පලාගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා එන ගමනේ හිස පලාගෙන එනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණිය බ්‍රාහ්මණිය යම් පාප කර්ම වලින් උඹට ඒ දීර්ඝ කාලයක් අපායේ පැසෙන්න තිබුණාද අර අර තරම් විශාල පිරිසක් මිනිසෙගේ ජීවිත හානි කිරීමේ ඒ පාප කර්ම නිසා නිරේ පැසෙන්න තිබුණාද ඒවයින් නිදහස් වෙලයි ඕක පොඩි දෙයක් ඔය දැන් වෙලා තිබෙන අන්තරාව පොඩි දෙයක් කියලා සනසනවා අන්න එයින් අපිට පේනවා මේ කර්මයේ කර්ම චක්‍රය ඉතාමත්ම බලගත් දෙයක් මේකෙන් බිඳෙන ක්‍රමය මොකක්ද ප්‍රඥාව මතු කරගෙන නැවත උත්පත්තියක් ලැබීම කියලා කියන මේ භයානක தත්ත්වය මේ සංසාරයේ මේ தත්ත්වයේ අත්මිදීමයි ඉතින් මේක කියනකොට බොහෝ විට බෞද්ධින්ට මේ කාලේ බයක් හිතෙනවා අපෝයි එතකොට කො අපි මේ පැවැත්ම පිළිබඳව තියෙන තණ්හාව තමයි ලෝකයා තුල තිබෙන ඉතාමත්ම සියුම් තණ්හාව ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන භව තණ්හාව කියලා කොහොම හරි ලෝකයේ මේ භවතින්නයි සත්‍ය උත්සාහ කරන්නේ මේක කොච්චර කිව්වත් ඒ අපෝයි අපි නැති වෙනවා කියලා බයක් ඇති වෙනවා. ඒක නැති කරගන්නම් කරන්න තියෙන්නේ මොකක්ද? අර අපේ මමේ කියලා හැඟීමට හේතු වෙන ඒ ආත්ම දෘෂ්ටිය. ඒක නැති කරගන්න ඕන ප්‍රඥාව මතු කර ගැනීමෙන්. මෙතන මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මමේ මාගේ කියලා ගත්තු දේවලුත් ඒ මමත් හැම එකක්ම හැම දෙයක්ම අනිත්‍යයි. මොහොතක් මොහොතක් පාසා ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වගේම එතන සැප කියලා ගන්න දෙයක් නැහැ. ඊටා වෙනස් වෙන හැම දෙයක්ම සකස් කිරීම ආදී වශයෙන් ඊළඟට ඒ පෙරලීම නිසා ඇති වෙන කම්පණේ ඒ හැම එකකින්ම දුකක් ඇති වෙන්නේ. මේ දුක් ස්වභාවයයි මුළු මහත් සංසාරයේ තිබෙන්නේ. කොටිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා නියම විදියට දැర్చණය කරනවා නම් දුක කටුවක් වගේ. ඒ වගේම සැපේ කියලා කියන එකත් ඇත්ත වශයෙන්ම දුකක්. මේ විදියට දුකයි සැපයි කියලා ලෝකයා හිතන හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දුක් හැටියටම හඳුන්වනවා. මොකද ඒ සැපේ කියලා හිතන වේදනාව පවා වෙනස් වුණාම අපට ඒක දුකක්. අපි ප්‍රියමනාප දෙයක් ප්‍රියමනාප කෙනෙක් අපෙන් තුරන් වෙනකොට අපට දුකක් එනවා. හැම එකක්ම සැප ස්වරූපයෙන් එන්නේ දුකක්. ওই தත්ත්වය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කිසිම බේරීමක් නැහැ මුළු මහත් සංසාර ප්‍රවැත්මෙන්ම මිදීම නිසා. ඒකෙන් මිදෙන්න කැමති නැත්තේ මෝහය නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නැති වුණාම ඒ තැනැත්තන්ට බය නැහැ. මොකද මෙතන නැති වෙන්න කෙනෙක් නැහැ කියන හැඟීම එනවා. ඒ ගැඹුරු අවබෝධය තුලින් ඔන්න ඒ විදිය ගැඹුරු දර්ශනයක් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ සංසාරයේ මේ කර්මපටල ඇවිල්ලෙන් බේරෙන්න. මේ තරම් මේ භයානක විපාක දෙන නැවත නැවතත් එළවෙල විපාක දෙන විදිය ස්වභාවයක් කර්මවල තිබෙනවා. ඒක තමයි සමහර කර්ම මෙලොවදීම විපාක දෙන සමහර දේවල් ඊළඟ ජීවිතයේ සමහර දේවල් තවත් ඈත ජීවිතයක ওই විදියට එළවෙල විපාක දෙන සමහර කර්ම සිය දහස් වාරයක්. අන්න ඒක නිසා මේ පින්තුන් කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල අපි මේ ධර්මය ලං කරගන්නේ මොකටද මේ සංසාර දුක්යෙන් මිදීමටයි සසර දුක්ක කියන්නේ ඔය සාමාන්‍ය ලෝකයා හඳුන්වන ඔය මතු පිටින් පෙනෙන දුක් ටික පමණක් නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක් ඒක හොඳට වැටහෙන්නේ සමාධිගත හිතට හිත තැන්පත් වෙනකොට පේනවා මේ අපි සැපය කියලා හිතන හැම එකකම තිබෙන්නේ ඇත්ත වශයෙන්ම දුකගෙන දෙන ඒක ස්වභාවයක් එකකින්වත් සෑහීමකටපත් වෙන්න බෑ තෘප්තියක් නෑ තණ්හාව ගැන කියලා තියෙන බුදු පියාණන් වහන්සේ මේක මහ පුදුම පිපාසයක් ඉතින් උන කාර්යා වතුර ඉල්ලන්න වගේ අපි මේ මේ භවයේ මේ ජීවිතේ අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැත්නම් අපි මැරෙන මොහොතේ කොතනක හරි නැවත උපදීමේ ප්‍රාර්ථනාව ආසාව ඇතිවයි අවසාන හුස්ම හෙලන්නේ. ඉතින් ඒ ආසාව අනුව ඒ ප්‍රාර්ථනාව අනුව අපිට ලැබෙන්නේ අපට ඕන එකම නෙවෙයි. අපි කරන ලද කර්ම අනුවයි ඒක සැලසෙන්නේ. දැන් අර ගොනකු මැරීම කියලා කියන එක ඒකෙන් යම්කිසි සතුටක් අර තැනැත්ත ලැබුවා. තෘප්තියක් ලැබුවා ඒ ගොනා මරා දැමීමෙන්. අන්න ඒකට ගැළපෙන විදිහේ ඒ වගේ වාදමන්න සුදුසු ශාරීරික ඇතනත්තාට ලැබුණා කපුටෙක් හැටියට. ඒ විදිහටම අර අනිත් ඒව ගැනත් හිතන්න ඕන. ඒ තමන් විනෝදය සඳහා සතුටු වීම සඳහා කරන ලද පාප කර්ම වල විපාක තමන්ටම ආපසු විඳින්න වෙනවා. ඒකට කියනවා කම්ම සරික්කතාව කියලා. කර්මයයි විපාකයයි බොහෝ විට එක සමානයි. කර්මයට අනුරූපම විපාකය තිබෙනවා. ඒ විදිහටම ওই විදිහට කර්ම චක්‍රයක් කරකැවෙන මේ ලෝකයක් මේ කොටිම්ම කියනවා නම් සංසාරය කියලා කියන්නේ මේක කර්ම සාගරයක්. මේක දුක් සාගරයක් කියලා කියන්නේ මේක කර්ම සාගරයක් නිසා. මේකේ කරන කර්ම කරනවා කර්ම නොකර ඉන්නත් බෑ. ප්‍රයත්නක් ගෙන යාම සඳහා මේ චේතනාව පාවිච්චි කරලා යම් යම් කර්ම සිද්ධ කරන්න ඕන. ඉතින් කුසල් විතරක් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. මොකද ඉබේටම පව් කරන්න සිද්ධ වෙනවා. තම තමන්ගේ අය වෙනුවෙන්, තමන්ගේ ජීවිත ප්‍රයත්න වෙනුවෙන් ඔය නොයෙකුත් හේතුන් නිසා. ඒක නිසා මුළුමහත් සංසාරයෙන් මිදීම හැර මේ ගැටේ කපන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ අර දේවතාවට ප්‍රකාශ කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ නුවණැති පුද්ගලයා සීලේ පිහිටලා සිතත් ප්‍රඥාවත් දියුණු කරලා අන්න එබඳු ඒ ක්‍රියා කරන වීරවන්ත දක්ෂ භික්ෂුව තමයි භික්ෂුව වෙන්නත් පුළුවන් සාමාන්‍ය යෝගාවචර භික්ෂුව කියලා කිව්වට මෙතන භික්ෂුවක් පමණක් නෙවෙයි යම්කිසි යෝගාවචර ගිහි හෝ පැවිදි හෝ කෙනෙක් ඒ කියාපු මාර්ගය අනුව ධර්ම මාර්ගය අනුව සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන විදිහට තමන්ගේ බුදුමහත් චින්තන පරම්පරාවම ප්‍රතිසංවිධානයක් කරගන්න ඕන. හරි දැකීම ඒ හොඳ නරක කුසල කුසල් පිළිබඳ මූලික වැටහීමත් මුළුමහත් සංසාරයේ දුක් ස්වභාවය පිළිබඳ ඒ චතුරාර්ය සත්‍ය දුකත් දුකට හේතුවත් දුක නැති කිරීම කියලා කියන නිවනත් ඊට මාර්ගයත් පිළිබඳ යම් කිසි වැටහීමක් ඇතිව තමන්ගේ එදිනදා ඒ ජීවන දෘෂ්ටිය සකස් කරගන්න ඕන පළමුවෙන්ම. ඊළඟට ඒ ජීවන දෘෂ්ටිය අනුව තමන්ගේ සිතුම් පැතුම් පවත්වන්න ඕන. අර මහණවීමේ නැත්නම් මේ සංසාරයෙන් අත් මිදීමේ අදහසම තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. මහණවීම පිළිබඳ අදහස පමණක් නෙවෙයි මේ සංසාරින් නික්මීම පිළිබඳ අදහස් ඇති කරගන්න ඕන. නෙක්ඛම්ම සංකප්ප, ඊළඟට මෛත්‍රී සිතිවිලි, හිංසාකාරී සිතිවිලි වෙනි වෙන්වීම, අවිහිංසා සංකල්ප. ඔය විදිහට හොඳ සිතිවිලි වලට සිත පුරුදු කරගන්න ඕන. ඒ සිතිවිලි අනුව ඊළඟට වචනයක් සකස් කරගන්න ඕන. බොරු කීම්, කේලාම් කීම්, පරස වචන කීම්, නිෂ්ඵල වචන දෙදීම ආදීන් වැළකීලා අර හොඳ වචන කීම්, සත්‍ය වචන කීම් ආදී හොඳ පැත්ත පුරුදු කරන්න ඕන. ඊළඟට ඒ තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව ප්‍රකාශ කරනවා නම් සම්මා කම්මන්ත, එතන විශේෂයෙන්ම ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය කියලා කියන බලගතු අකුසල් කයින් කරන ඒ වැරදි ක්‍රියාවලින් වෙන් වෙන්න ඕන. ඊළඟට එපමණක් නොවේ තමන්ගේ ආජීවය, තමන්ගේ ජීවිකාව අන්න එතෙන්දි තමයි හිතා ගන්න තියෙන්නේ. දැන් මේ කාලේ නම් සත්තුන් මැරීම කියන එක ඉතාමත්ම පහසු දෙයක්, නොකර බැරි දෙයක්. සමාජයේ ජීවත් වෙනවා නම්, පොහොසත් වෙන්න ඕන නම් නොකර බැරි දෙයක්. කරන්න පුළුවන් සිය දහස් ගණනින් ඒ සතුන් මරන්න පුළුවන්, ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. නමුත් ඒ වාට විඳින්න වෙන විපාක ටික තමයි ඔන්න ඔය මේ කතාන්තර වලින් අපට පෙනින්නේ. ඒක නිසා ලාභ ලබන්න කැමති කෙනාට ඒ විදිහේ සත්ව හිංසා ආදී ඒ කරමින් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. එයින්ම ලාභයයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ. ඉතින් එතනත් ලාභයක් කියලා ගන්න පුළුවන්. මොකද එක සතයි මරන්නේ, නමුත් Tamanට 10000 වාරයක් මැරෙන්න සිද්ධ වෙනවා. එතනත් අර 10000 ගුණයක් එක ලැබෙනවා. එතනත් පාඩු නෑ. අන්න එහෙම හිතලා ගන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා ඒ පාප කර්ම වල භයානක විපාක ගැන හිතන්න ඕන. එහෙම හිතලා තමන්ගේ ජීවිතාව සකස් කර ගැනීම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට වැරදි වෙන දාම් ආදී මත්පැන් වෙන දාම්, වසවිස වෙන දාම්, සතුන් මසට ඇති කිරීම ආයුධ වෙන දාම් ආදීන් වැළකීලා තමන්ගේ සිතුම් පැතුම් සකස් වෙන ආකාරයට ජීවිතාව සකස් කර ගන්න ඕන. එහෙම සකස් කර ගන්න අතරේ උත්සාහය තුලින්ම අර අකුසල් වැළැක්වීම, නැව අකුසල් වලට සිත යාම වැළැක්වීම, තමා තුල තිබෙන අකුසල් ඉවත් කිරීම, ඒවා නිරපා හැරීම, ඒ වගේම කුසල් ලංකර ගැනීම, තමා තුළ තිබෙන කුසල් සිත් දියුණු කර ගැනීම කියලා කියන හතරාකාර සම්මා වායාම කියලා කියන ඒ වීරය දරන්න ඒ තැනැත්තා පුරුදු වෙනවා තමන්ගේ ජීවිතාව සකස් කිරීම තුළින්ම. එතකොට ඒ විදිහට හොඳ හිතිවිලි වලම හැම තිස්සෙම සිත ගමන් කරනකොට ඒ තැනැත්තාගේ සතිය දියුණු වෙනවා, සිහිය. හොඳ සිහිනුවණින් ඒ තැනැත්තාට ඉන්න සිද්ධ වෙනවා මුරකාරයෙක් වගේ. ඊළඟට ඒක තුළින් අර හොඳ කුසල් සිතක් නිතර නිතර හිතර මතු කර ගැනීමෙන් සමාධියකුත් ඇති කර ගන්න පුළුවන්. අන්න ආජීව ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනකොට ඊළඟට ඒකට ගැළපෙන ආකාරයට විදර්ශනා භාවනාවට ඒ භාවනාවේ හැටියට අපි සලකන අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය යම්පුරින් ප්‍රත්‍යක්ෂ කරා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ තැනත්ත තමයි අර කියාපු විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී මේ මුළුමහත් සංසාර ඇති භයානක සංසාර දුක්ඛේනත් නිද උතුම් අමා මහ නිවනින් සියලු සංස්කාර සංසිඳීමෙන් ඒ විමුක්තිය ලබන්නේ උතුම් වූ නිර්වාණ අවබෝධය කරන්නේ යන්නේ ඒ නිසා මේ පින්තුන් අද වෙනි පොය දවසක මේ සුළු වේලාව තුල හෝ තමන්ගේ සිත අර විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැඹුරු කරගෙන සීල සමාධි ප්‍රඥාවලට නැඹුරු කරගෙන මේ පාප කර්ම වල භයානකත්වය, සංසාරයේ භයානකත්වය ගැන හිතලා සසර බිය ඇති කරගෙන සසර දුක් ස්වභාවය වටහාගෙන මේ අවස්ථාව මේ සුළු කාලය තුල හෝ හොඳ සිතුම් පැතුම් ප්‍රත්‍යවා ඒක උපකාර වෙනවා නිවනට, මේ සංසාරයේ දොර වහලා වුණ නිවනට හැරෙන්න. අන්න ඒක නිසා එබඳු වටිනා සිතුම් පැතුම් රාශියක් ඇති කරගත්ත මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ යම්කිසි ගාථා ධර්මයක් ආශ්‍රයෙන් ඒ ගැන සතුටු වෙලා ඉදිරියටත් ඒ තමන්ගේ සිතේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒ ගුණධර්ම වැඩෙන ආකාරයට සිතුම් පැතුම් පවත්වන්න ඕන. ඒවා දියුණු වෙන ආකාරයට, ඒවා දියුණු වෙන දේවල් සොය සොය යන්න ඕන. දියුණු වෙන දේවල් මොකද්ද? ධර්මය, ධර්ම චින්තාව, එහෙම නැත්නම් කුසල් පින් දහම් කිරීම. ඒ හැම එකක් තුළින්ම තමගේ සිත කුසලයට නැඹුරු වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් සිත භාවනාවට නතු කරලා විදර්ශනා භාවනාව තුළින් තමයි මේ සංසාරයෙන් අත් මිදෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අදිෂ්ඨාන කරගෙන දැන් මේ අවස්ථාවේ තමන්ගේ මුළු මහත් ජීවිතාවම යහමඟට හරවන්න වැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මොකද තමන්ට විඳින්න සිද්ධ වෙනවා තමන් කරන ඒ පාප කර්ම වල විපාක. ඒවායින් කවදාවත් ඒවායින් මිදෙන්න, අත් මිදෙන්න, රැකවරණ දෙන්න ආරක්ෂා ස්ථානයක් මේ මුළු මහත් මේ මුළු ලෝකයේම නැහැ. අන්න ඒ දේශනාව අනුව මේ පින්නතුන් එතකොට මේ සුළු කාලය තුළ ධර්ම ශ්‍රවණ වශයෙන්, සදීම භාවනාමය වශයෙන් කුසල් රාශියක් රැස් කරගත්තා. ඒ ඇති කරගත්තු කුසල් චේතනා රාශියම උපනිෂ්ඨය කරගෙන මේ ජීවිතයේදීම තම තමන් මේ බණ භාවනා දියුණු කරගෙන සෝවාන් සකදාගාමි ආදී මේ මාර්ගඵල ප්‍රතිදී දෙනු තුමා මා මහණිවනි සංසම්ප ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මේ වගේම මෙතෙක් මේ රැස් කරගත්තු ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය වශයෙන් අපි දෙපක්ෂයේ මේ රැස් කරගත්තු කුසල් සම්භාරය මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම් තාක් මේ ධර්මයට අත දෙන ධර්මයට හිත යොදන ඒ සත්ත්ව කොට්ඨාසී තුනන් හැම දෙනෙක්ම මේ කුසල අනුමෝදන් වෙත්ම අනුමෝදන් වී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියක මෙතුම මාමා මහණිවරුන් සැනසෙත්වා කියන ඒ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා. එසේම අපගේ ඒ මිය පරලොව ගිය ඥාතීන් ඇතුළු අවිච්ඡේසිත ඒ භාග්‍ය දක්වා වූ යම් තාක් සත්ත්ව කොට්ඨාසී තුනන් හැම දෙනෙක්ම මේ ධර්ම දේශනාව මේ ධර්ම අශ්‍රමයේ මේ කුසල අනුමෝදන් වෙත්ම අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියක මෙතුම මාමා මහණිවරුන් සාක්ෂාත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියලා පින් පමුණවන්න. එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා
සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසත්තාදි භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාදි භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්සන්තරායෝ සුඛේ දීර්ඝායුතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ අභියාදන සීලිස්ස සංවද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති වෙච්චු අතෝ නිබ්බාන සම්පත්ති නාපේ සංජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.